මේ උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ ලෝක කියන වර්ගයේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රතනයක්. ඒ ගාථා රතනේ තමයි අන්ධ භූතෝ අයං ලෝකේ තනු කෙත්ත විපස්සති සකුණෝ ජාල මුත්තෝව අප්පොස්සග්ගාය ගච්ඡති. මේ ගාථා රතනයේ සරල තේරුම තමයි අන්ධ භූතෝ අයං ලෝකේ, මේ ලෝකේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු අන්ධයන්සේ කටයුතු කරනවා. තනුකෙත්ත විපස්සති, මේ ලෝකය විශේෂයෙන් දකින අය බොහොම අඩුයි. හරියට කොයි වගේද? සකුණෝ ජාලමුත්තෝව, වැද්දෙක් කුරුල්ලන් අල්ලන්න දැලක් එලෙනකොට ඒ කුරුල්ලන්ගෙන් සුළු ප්‍රමාණයක් දැලෙන් මිදිලා යනවා, වැඩි ප්‍රමාණයක් ඒ දැලට කොටු වෙනවා. අප්පොස්සග්ගාය ගච්ඡති, මේ දැලෙන් මිදිලා යන්නේ ටික දෙනයි. ඒ වගේම තමයි මේ පෘථග්ජන ලෝකේ ඊටාම ටික දෙනෙක් තමයි මේ ලෝකය විශේෂයෙන් දැකලා මේ සංසාරයෙන් එතර වෙන්නේ. ඒක තමයි මේ ගාථා රතනේ සරල තේරුම. මේ වාගේ ගාථා රතනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි මොනවාගේ හේතුවක් මුල් කරගෙන, කොයි වගේ කරුණක් පදනම් කරගෙනද? අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා එදා දවසේ මරණයට පත්වෙන තරුණ දුවක්. එතකොට ඇය බුදුරජාණන් වහන්සේට පෙනුනේ ඇයි? භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් ඇයට මරණයට කලින් සෝවාන් වෙන්න තරම් වාසනාව තියෙනවා. එහෙමනම් මම ඇයට පිහිට වෙන්න යා යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. පින්නතනි, සසරින් මිදෙන කෙනෙක් යම් තැනක ඉන්නවද, ඔවුන් සොයාගෙන භාග්‍යතුන් වහන්සේ සැතපුම් සිය දහස් ගණන් පයින්ම වඩිනවා. එක බුදු කෙනෙකුගේ ස්වභාවය. මිදෙන්න කෙනෙක් ඉන්නවනම් ඔහු මුදවන්න තියෙන දුර කොච්චරද, ඔහු සොයාගෙන යනකොට විඳින්න සිද්ධ වෙන නොයෙක් කරදර මොනවද, දුක් ගැහැට මොනවද, ඒකක්වත් සලකන්නේ නැහැ. මිදෙන්න ඉන්න කෙනා මුදවන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධානම අරමුණ. ඒ නිසා දැන් මේ පේසකාර දේනියට පිහිට වෙන්නත් භාග්‍යතුන් වහන්සේ 33ක් වඩින්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. අලව් නුවර අග්ගාලව කියන විහාරයට වැඩියා. මීට කලිනුත් බුදුරජාණන් වහන්සේ එහෙට වැඩලා තිනවා, මීට අවුරුදු 3කට කලින්. එදා භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනාව හැටියට කරලා තියෙන්නේ මරණානුස්සතිය පිළිබඳව. එදා බණහන්ඩ හිටපු දහස් ගණන් පිරිවර අතර වයස අවුරුදු 16ක විතර තරුණියක් ඉඳලා තියෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මනාව ශ්‍රවණය කරලා භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව මගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා කල්පනා කරලා ඇයි එදා ඉඳලා අවුරුදු 3ක්ම මරණ සතිය වඩලා තියෙනවා. පින්නතේ, සාමාන්‍ය කෙනෙක් ඕනතරම් බණ ඇහුවත් ඒක ජීවිතේට ගලපගන්නේ නැහෙනි. ජීවිතයට එකතු කරගෙන ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අහනවා විතරයි. අපිත් බණක් ඇහුවා කියනවා විතරයි. මේ ධර්මදේශනාවෙන් මොනවද කීවි? මගේ ජීවිතයේ අඩුපාඩු මොනවද තිබුණේ? මං කොයි විදිහටද නිවැරදි විය යුත්තේ? ඒ වාගේ කරුණුවලට එළඹිලා ජීවිතේ වෙනස් කරගන්න අය හුඟක් අඩුයි. නමුත් මේ තරුණ දුව මරණානුස්සතිය ඉතා උසස් භාවනා ක්‍රමයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් භාවනා ක්‍රමය ඇයි නිතරම ප්‍රයෝජනෙට ගත්තා. ඇයට මරණය පිළිබඳව බයක් නැහැ. තමන් මැරෙන කෙනෙක් බව ඇය අවුරුදු 3ක්ම හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් පෙර සංසාරේ කරගත්ත පිනුත් තියෙනවා, මේ ජීවිතේ රැස් කරගත්ත පිනුත් තියෙනවා, සෝවාන් වෙන්න භාග්‍ය තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 3කට පස්සේ අග්ගාලව නුවරට වැඩිය කියලා ඇයට අහන්න ලැබුණා. ඇයට දැන් හරි හදිසි බණ අහන්නේ. ඒ සඳහා ඇය සූදානම් වෙමින් නිවසේ වැඩ කටයුතු ඉවර කරන අතරේ තාත්තා කතා කරලා කියනවා, මේගොල්ලෝ රෙදි වියන අය, මේ දුවත් පේසකාර දුවක්. තාත්තා කියනවා, දුවේ අනුන්ගේ වස්ත්‍රයක් වියන්න පටන් ගත්තා. ඒක ඊයේ ඉවර කරන්න තිබුණා, නමුත් නූල් ඉවර වුණා. ඒ නිසා නූල් ඔතන පැසට මට නූල් ඔතලා දෙන්න කියලා. දැන් තාත්තට බෑ කියන්නත් බෑ. දෙහිමුණොත් තාත්තට තරහයයිද දන්නෙත් නෑ. අනික මව්පියන්ගේ ඉල්ලීම මගාරින්නත් බෑ. ඇයි සූදානම් වෙන්නේ බණ අහන්න යන්න? ඇයි තීරණය කළා මං කොහොම හරි අද දෙකම කරනවා කියලා? ඇයි එදා උදේ කාලේ කටයුතු නිමා කරලා පැසට නූල් ටිකත් ඔතා ගත්තා. ඇයට කලින් තාත්තා පේසකර්ම ශාලාවට ගියා. බුදුරජාණන් වහන්සේත් අලවනුවර මිනිස්සු පිළිගන්නපු දානෙ වළඳලා ඒ මිනිස්සුන්ට ධර්ම දේශනාව කරන්නේ නැතුව නිහඬව වැඩ ඉන්නවා. ධර්ම ශ්‍රවණය කරන්න රැස් වෙච්ච දහස් ගණන් දෙනා, ඒ වගේම ලක්ෂ ගණන් දෙවියෝ, භාග්‍යතුන් වහන්සේත් එක්ක වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාමත් බණ අහන්න සූදානමින් ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේත් මුකුත්ම දේශනා නොකර භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා. කවුරුවත් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැහැ ස්වාමීනි දේශනාව පටන් ගන්න නැත්තේ මොකක්වත් අඩුපාඩුවක් තියෙනවද කියලා. සඳහන් කරනවා යම් දේශනාවකට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියහම තැනක යම් මොහොතකද දේශනාව පටන් ගන්නේ ඒ මොහොත දක්වා සියලු දෙනාම ප්‍රශ්න කිරීමකින් තොරවම ඉන්නවා. කිසිම දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුටවත් දේශනාව පටන් ගන්න පරක්කුද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න බෑ. ඒ කියන්නේ එහෙම අහන්න යොමු වෙන්නේ නෑ, අහන්න හිතෙන්නේ නෑ. මේ දේශනාව නොකර වැඩ ඉන්නවා නම් යම් විශේෂිත කාර්යයක් නිසාම තමයි දේශනාව නොකරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේත් කල්පනා කරනවා, තිස්යදුන් මග ගෙවාගෙන මං අග්ගාලව නුවරට වැඩි, මේ වෙන කවුරුවත් නිසා නෙමෙයි, අර තරුණිය නිසා. නමුත් ඇය තාම බණහන තැන ඇය නැහැ. ඇය එනතුරු තමයි භාග්‍යතුන් වහන්සේ නිහඬව වැඩෙන්නේ. ඇය අර නූල් පැසත් අරගෙන මල්ලක දාගෙන දැන් අග්ගාලව විහාරයේ ඉස්සරහින් පේසකර්ම ශාලාවට යන්න යනවා. තාත්තට නූල් පැස දීලා ඉක්මනට බණ අහන්න එන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ දන්නවා එහෙම වුණොත් ඇයට බණ අහන්න වෙන්නේ නැහැ කියලා. මොකද අද ඇයගේ ජීවිතයේ අන්තිම දවසනේ. ඒක ඇය දන්නේ නැහැ. පින්නතිනි, ඔබේ මගේ ජීවිතය අන්තිම දවසත් අද වෙන්න පුළුවන්. නමුත් අපි තාම දන්නේ නැහැ. අර තරුණිය ඒක දන්නේ නැහැ. ඉතින් ඇය ශාලාවට ගියොත් ආපහු එන්න කාලයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ඇය දිහා බැලුවා. ඉතින් විහාරයේ ඉස්සරහින් ඇය යන්නේ විශේෂයෙන් බැලුවා. ඒ බලාපු බැල්මෙන්ම ඇය තීරණය කළා භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම මම එනකනුයි වැඩෙන්නේ. හැබැයි එහෙම හිතපු ඇයට බුදුරජාණන් වහන්සේට පෙනිපෙනී තව අඩියක්වත් එහාට යන්න හිතුනේ නැහැ. ඇය කෙලින්ම පිරිස අතරින්ම භාග්‍යතුන් වහන්සේ ළඟටම ආවා. ෂඩ්වර්ණ රශ්මි මාලාව ඇතුළටම ආවා. ඇයි බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල මනාව වන්දනා කළා. වන්දනා කළා නැගිට්ටාම බුදුරජාණන් වහන්සේ මෙතෙක් වේලා නිහඬව ඉඳලා ශ්‍රීමුඛ ධාතුව විවෘත කරලා ඇගෙන් අහනවා, "දුවේ කොහේ ඉඳලා ආවි?" කියලා. ඒ ප්‍රශ්නෙට ඇය දුන්න උත්තරේ, "මම දන්නේ නැහැ ස්වාමී." එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, "කොහෙද යන්නේ?" කියලා. ඒකටත් ඇය දෙන උත්තරේ, "මම දන්නේ නැහැ ස්වාමී." "දන්නේම නැද්ද?" කියලා ඇහුවා. "දන්නව ස්වාමී." "හොඳටම දන්නවද?" "නෑ ස්වාමී." ප්‍රශ්න හතරක් ඇහුවා. මේ තමයි ලැබුණු උත්තර හතර. හැබැයි මේ උත්තර හතර ලැබෙනකොට දැන් අර බණ අහන දාස් ගණන් දෙනා ඔක්කොම කලබල වෙලා, මේ තරුණිය මේ කවුරු එක්කද කතා කරන්නේ? ඇයි දන්නවද මේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ සියලු දෙනාටම ඉහලින් වැඩෙයි. මිනිස්සෙකුට යා හැකි උපරිම දුර ගමන් කරලා ඉන්නේ. ඒ උපරිම දුර කියලා කියන්නේ එතනින් එහාට දෙවියෙකුටවත් යන්න බෑ. ඒකයි මනුෂ්‍යත්වයේ අග්‍රඵලය කියලා සඳහන් කළේ. එවන් වූ භාග්‍යතුන් වහන්සේ යමක් අහනකොට පිළිතුරු දෙන හැටිද මේ? දැන් ඒ සාමාන්‍ය මිනිස්සුන්ට වැටහුණ හැටිනේ. බුදුරජාණන් වහන්සේ කලබල වෙච්ච අය සංසුන් කළා. සංසුන් කරලා නැවත අර තරුණියට කතා කරනවා. "දුවේ, මම ඔබෙන් ඇහුවා කොහේදලා දෙන්නේ කියලා. ඔබ මට පිළිතුරක් දුන්නා, දන්නේ නැහැ කියලා. ඇයි එහෙම කිව්වේ කියලා?" අර තරුණිය කියනවා, "තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ තුන්කල් දක්නා නුවණක් ඇති සර්වඥතා ඥානය ලබාගත් භාග්‍යතුන් වහන්සේ හොඳාකාරවම දන්නවා මම මෙතෙන්ට ආවේ ගෙදර ඉඳලා බව. ඒක දැන දැනත් මගෙන් භාග්‍යතුන් වහන්සේ එවන් ප්‍රශ්නයක් අහන්නේ නැති බවත් මම දන්නවා. නමුත් මම තීරණය කළා භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ මේ ලෝකෙට මම ආවි කොහේ ඉඳලාද කියලා. ස්වාමීනි, කොහේ ඉඳලා මෙහෙ ආවද කියලා මම දන්නේ නැහැ." ඇයි මේ උත්තරේ ප්‍රකාශ කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. නැවත බුදුරජාණන් වහන්සේ අහනවා, "දුවේ, ඔබ කොහෙද යන්නේ?" කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. ඔබ මට උත්තරයක් දුන්නේ, "යන දිහා දන්නෙත් නෑ." "ඇයි එහෙම උත්තර දුන්නේ?" කියලා. "ස්වාමීනි, නූල් පැසත් අරගෙන පේසකාර ශාලාවට මම යන බව භාග්‍යතුන් වහන්සේ හොඳාකාරවම දන්නවා. නමුත් ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගෙන් ඇහුවේ මේ ලෝකෙන් කවදා හරි දවසක මම යන්නේ කොහෙද කියලා. එතන මම දවසක මැරෙනවා. මැරිලා යන්නේ කොහෙද කියලා තමයි ඇහුවේ. ස්වාමීනි, මැරිලා යන දිහා මම දන්නේ නැහැ." ඒ උත්තරයටත් භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. ඇයි නැවත අහනවා, "දුවේ, මං ඔබෙන් ඇහුවා දන්නේම නැද්ද කියලා." ඔබ මට සඳහන් කළා දන්නවා කියලා. මොනවා ගැනද දන්නේ කියලා. ස්වාමීනි, වෙන මොනවා නොදන්නවා වුණත් අනිවාර්යෙන් දවසක මැරෙන බව මන් දන්නවා. මං ඔබෙන් ඇහුවා හොඳටම දන්නවද කියලා. නමුත් ඔබ මට සඳහන් කළා නැහැ කියලා. ඇයි එහෙම උත්තරයක් දුන්නේ කියලා. ඒ සඳහන් කරනවා, ස්වාමීනි මැරෙන බව දන්නවා. මැරෙන තැන දන්නේ. මැරෙන වෙලාව දන්නේ. මැරෙන හැටි දන්නේ. මැරෙන්න හැදෙන අසනීපය දන්නේ. මොන හේතුවෙන් මැරෙනවද කියලා මම දන්නේ නැහැ. ඇයි එහෙම සඳහන් කරාම මේ පිළිතුරු හතරටම භාග්‍යතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. ඇය ලබලා දුන්න හැම උත්තරයක්ම බොහෝම ප්‍රඥාවෙන් ලබලා දුන්න උත්තර. ඇය අවසානයේ සඳහන් කළා මැරෙන බව දන්නවා. මැරෙන තැන දන්නේ. පින්නතේ අපි මේ ලෝකේ උපදිනකොට එක එක තැන්වල ඉපදිච්ච අය. නමුත් අපි ඉපදුන ගමීම මැරෙනවද? සමහරලාට ඉපදුම රටේම මැරෙනවද? නැහෙනේ, කොහෙ මැරෙයිද දන්නේ. අපි හැමෝම ආයු කෙර වෙලා කෙරවල වෙලා සාමාන්‍ය විදිහට මැරෙයිද? නෑ, එහෙම කියලා කාරණාවක් නෑ. සමහර කෙනෙක් ගහකින් වැටිලා මැරෙනවා. සමහර කෙනෙක් වතුරට ගහගෙන ගිහින් මැරෙනවා. සමහර කෙනෙක් වාහනයක හැප්පිලා මැරෙනවා. සමහර කෙනෙක් සතෙක් සර්පෙක් දෂ්ට කරලා මැරෙනවා. තව කෙනෙක් අනුන් විසින් පහර දීලා මරලා දානවා. ඔබටත් මටත් ඒ අවසාන මොහොත කොයි විදිහට උදා වෙනවද කියලා අපි කවුරුවත්ම දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවට වඩා හුඟක් වෙනස් දෙයක් තමයි සමහරලාට සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා ඇය මේ ප්‍රශ්න වලට මේ විදිහට පිළිතුරු දුන්නහම තමයි අර රැස් වෙලා ඉන්න අයට වැටහෙන්න පටන් ගත්තේ. ඇය අපිට වඩා හුඟක් නුවණ සහිතව භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්න දිහා බැලුවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ රැස් වෙච්ච සියලු දෙනාටම ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ පේසකාරදුව සෝවාන් වුණා. ධර්ම දේශනාව ඉවර වෙලා පේසකාර දියණිය භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඇයි ඉක්මනට පිටත් වෙන්නේ කොහේ යන්නද? තාත්ත ගාවට යන්න. දැන් පේසකාර දුව සෝවාන් වුණානේ. පේසකාර දුව දන්නවද ඇයි සෝවාන් වුණා කියලා? පින්නතනේ වර්තමානයේ තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. මම සෝවාන්ද කියලා තව කෙනෙකුගෙන් අහන්න වෙලයි තියෙන්නේ. ඇත්තටම සෝවාන් වහන්සේ තව කෙනෙකුගෙන් අහන්න ඕනේද මම සෝවාන්ද කියලා? සෝවාන් වෙනවත් එක්කම තමන්ටම පහළ වෙනවා ප්‍රතිවේක්ෂා ඥාන පහක්. ඒ ප්‍රතිවේක්ෂා ඥාන පහ පහළ වෙනකොට දැනගන්නවා මම දැන් පෘථජ්ජන භාවයෙන් මිදුන කෙනෙක් කියලා. විශේෂයෙන් මේ වෙනකොට තමන් ප්‍රහීණය කරපු කෙලෙස් මොනවද කියලා දන්නවා. අපි දන්නවද එහෙම දෙයක්? සෝවාන් වහන්සේ ඒ උතුම් තැනට එනකොට ප්‍රහීණය කරන සංයෝජන තුනක් තියෙනවනේ. සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. මෙන්න මේ සංයෝජන ප්‍රහීණය කළා කියන කාරණාව සෝවාන් වහන්සේ හොඳාකාරවම දන්නවා. තව සංයෝජන කීයක් ප්‍රහීණ කරන්න තියෙනවද? තව සංයෝජන හතක් තියෙනවා. එතකොට ප්‍රහීණය කළ කෙලෙස් තුනයි. ඒ කාරණා තුන යටතේ අති විශාල ප්‍රමාණයක් කෙලෙස් ප්‍රහීණ වෙලා තියෙන්නේ. නමුත් කරුණු හැටියට තුනයිනේ. එහෙනම් මේ ප්‍රමාණය ප්‍රහීණය කරලා ඉවරයි. තව මෙච්චර ප්‍රමාණයක් මට කෙලෙස් ප්‍රහීණය කරන්න තියෙනවා. මොකක් සඳහාද? අරහත්ත්වයේ සඳහා. ඒක හොඳ ආකාරවම දන්නවා. එතකොට නිවන? නිවන මොකක්ද කියලා දන්නවා. අපි දන්නවද නිවන මොකක්ද කියලා? අපි නිවන් දකින්න ඕන කියනකොට සාදු කියනවා. නිවන් දකින්න ඕන කියලා බලාපොරොත්තුවක් අපි ගාව තියෙනවා. නමුත් නිවන කියලා කියන්නේ ශූන්‍ය දෙයක් කියලා අපි කියනවා. හැබැයි ඇත්තටම නිවන කියන්නේ ශූන්‍ය දෙයක්ද? ශූන්‍ය වූ දෙයක් තුල සැපයක් නැහැනේ. ශූන්‍ය දෙයක් තුල සැපයක් නැහැ. එතකොට මේ ලෝකයේ තියෙන උතුම්ම සැපේ මොකක්ද? නිබ්බාණං පරමං සුඛං. උසස්ම සැපය නිවනයි. නමුත් ඒ නිවන තුල පුද්ගලයෙක් ඉන්නවද? පුද්ගලයෙක් නැත්තම් නිවන ඒ සැපේ විඳින්නේ කවුද? අපිට ප්‍රශ්න ගොඩක් නෙමෙයිද? අපට ප්‍රශ්න ගොඩක් වුණාට සෝවාන් වහන්සේට නිවන ප්‍රශ්නයක් නෙමෙයි. නිවන කියන්නේ මොකක්ද කියලා මනාව වටහාගෙනයි තියෙන්නේ. නිවන තේරුම් ගන්න අපිට නිවන් දැකපු උතුමන් වහන්සේලා විසින් නිවන ගැන සඳහන් කරපු කරුණු කාරණා ටිකක් අපි දන්නවා. නමුත් ඒ නිවන මොනතරම් උසස්ද? ඒ නිවන කොයිතරම් සැපයක්ද? ඒ නිවන තුල සැපයක් තියෙන්නේ කොහොමද කියන කාරණා හැම එකක්ම අපිට ප්‍රශ්නයක් විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ යම් සැපයක් තියෙනවා නම් ඒ උතුම්ම සැපේ තියෙන්නේ නිර්වාණය තුලයි කියලා. සෝවාන් වහන්සේට ඔබ මනාව වැටහෙනවා. ඉතින් මේ නිවන කියන කාරණාව තව මීට වඩා විස්තර සහිතව දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එතකොට තමන් ප්‍රහීණය කළ කෙලෙස් දන්නවා, කරන්න තියෙන කෙලෙස් දන්නවා, නිවන මොකද්ද කියලා දන්නවා, අර්ථයයි ධර්මයයි පිළිබඳව මන අවබෝධයක් සෝවන් වහන්සේට තියෙනවා. තවත් විදිහකට සඳහන් කළොත් මේ අපි ජීවත් වෙන විශ්වයේ පෘථජ්ජන සත්වයින් කොච්චර ඉන්නවද? ඒ පෘථජ්ජන සියලු දෙනාගේම නුවණ අපට පුළුවන් වුණොත් එක තැනකට එකතු කරන්න, ආන්ගේ සියලුම පෘථජ්ජනයන්ගේ නුවණට වඩා උසස් නුවණක් එක තනි සෝවාන් වහන්සේට තියෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒතකොට සෝවාන් වහන්සේ නමක් කියලා කියන්නේ සුළුපටු ප්‍රඥාවකින් පූර්ණේ වෙච්ච කෙනෙක්ද? ලෝකීය මහජනයා සියලු දෙනාගේම ඥානය එකට එකතු කළොත් ඊට වඩා ඥානයක් සෝවාන් වහන්සේට තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ 8 වෙනි ගාථා රතණයෙන් සාකච්ඡා කරන්නේ සෝවාන් වහන්සේ ගැන. ඊතර කරුණු පැහැදිලි කරනකොට අට කතාවේ සෝවාන් වහන්සේ ගැන සෑහෙන විස්තර සමුදායක් පැහැදිලි කරලා තියෙනවා. 7 වෙනි ගාථාවෙන් රහතන් වහන්සේ ගැන දේශනා කරනවා. 8 වෙනි ගාථාවෙන් සෝවාන් වහන්සේ ගැන දේශනා කරලා තියෙනවා රතන සූත්‍ර දේශනාවේ. එතකොට දැන් අර තරුණිය කොහොමද තමන් සසරින් මිදුණා කියන්නේ සතර අපායෙන් මිදුණා ඒ බවයි දන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේට වැඳලා පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහිල්ලා යනකොට තමන්ගේ තාත්තට ශාලාවේ ඉඳගෙනම නිඳ ගිහිල්ලා. ඒ දැන් බොහෝ වෙලාවක් දුව බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. දැන් තාත්තට ඉඳගෙනම නිඳ ගිහිල්ලා. තමන් අරගෙන ගියපු නූල් පැස අර රෙදිවියන යන්ත්‍රයට ඇයි ඇතුල් කළා? හැබැයි ඒත් එක්කම ඇය වෙනත් හේතුවක් එක්ක බිම ඇද වැටුණා. බිම වැටෙනකොට ඇයට කෑ ගැහුණා. තාත්තර නිින්ද ගිහිල්ලනේ හිටියේ. මේ හඬට තාත්තාව දිවුණා. දුව වැටිලා ඉන්නෝ, නූල් පැස යන්ත්‍රයට දාලා තියෙනවා. ඒ දානකොට සිදුවෙච්ච සිදුවීමක් එක්කනේ දුව වැටෙන්නේ නැත්තේ. තාත්තා වහාම නූල් පැස එළියට ඇද්දා. එළියට අදිනකොට පැසේ අනික් කෙරවල දුවගේ උරපත්ති ඇනුණා. ඇනලා ඇඟ ඇතුළට හිල් වෙලා ගියා. ඒ සිදුවීමෙන් දිය එතනම මරණයට පත් වුණා. තාත්තට ඒ දුක දරාගන්න බැරි නිසා කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ ගාවට තමයි ආ යුත්තේ කියලා. ඔහු වහාම භාග්‍යතුන් වහන්සේ ගාවට දුවගෙන ගිහිල්ලා දුවට සිද්ධ වෙච්ච අනතුර සඳහන් කළා. මේ භාග්‍යතුන් වහන්සේ ඒ තාත්තට කතා කරලා කියනවා, ඔය දුව මීට පෙරත් නුඹේම දුව වෙලා ඉපදිලා හිටියා. මේ විදිහට ඇය අකල් මරණවලට මූණ දීපු අවස්ථාත් බොහොමයි. දුවගේ මරණය නිසා මීට කලිනුත් ඔබ ඕන තරම් අඬලා තියෙනවා. මේ දුවගේ මරණය නිසා මේ සංසාරේ ඔබ විසින් හඬාවු කඳුළු මහ මුහුදේ වතුරට වඩා වැඩි කියලා දේශනා කළා. එහෙනම් අදක ඊයේ කාණ්ඩ නැඩිල්ලක්ද මේක? මේ සංසාර ගමනේ මොන තරම්නම් ඇය වෙනුවෙන් අඬලා තියෙනවද? සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු සාගරයක් පිරින්ද? සසර කලකිරින්ද ඒකම වටින්නේ නැද්ද? මොන තරම්නම් කාලයක් ඉපදෙන්න ඇද්ද? මහ මුහුදේ ජලයට වඩා එක දරුවෙක් වෙනුවෙන් අඬන්නේ. පින්නතී සාගරේ තේරෙන්න ඕනේ මේ කාරණාව ගැන තවත් කලකිරින්ද. අපිට සාගරේ තේරෙන්නේ නැහෙනි. අපේ ඇහැට සාගරේ බොහොම ටිකයිනේ පේන්නේ. නමුත් මේ පේන ප්‍රමාණය කොහොම ජලයේද? මං කියන්නේ දුව වෙනුවෙන් දුවගේ මරණය වෙනුවෙන් එක භවයක ඇඬුවහම මං නම් ඉතින් නිතරම කියන්නේ අඬ කෝපයක් පිරෙන්න අපිට අඬන්න බෑ කියලා. මේ ජීවිතයේ දුව මැරුණහම අපේ කඳුළු එක්කලොත් අඬ කෝපයක් එකතු වෙන්නේ නැහැ. ඒකාත්මයක අඬ කෝපයක් පිරෙන්න අඬාගන්න බැරි වුණා නම් සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු පිරෙන්න මොන තරම් අඬන්න ඕනේද? කී කාලයක් අඬන්න ඕනේද? මං කියන්නේ කලකිරෙන්න ඒකම ඇති කියලා. මේ කරුණ දක්වලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. තාතර කියලා දුන්න දුව සතර අපායෙන් මිදිච්ච කෙනෙක් කියලා. ඒ කරුණ කියලා දෙන්න තමයි අර ගාථා රත්නේ දේශනා කළේ. අන්ධ භූතෝ අයං ලෝකේ තනුකෙත්ත විපස්සති. මේ ලෝකීය මහජනයා බොහෝ දෙනෙක් අන්ධයි කියලා සඳහන් කළේ. ඒ කියන්නේ ඇස් පේන්නේ නැතුවද? මසස පේනවා. මනස දියුණු නෑ. ප්‍රඥාවෙන් අන්ධයි කියලා මේ කියන්නේ. නමුත් අර දැරියට හොඳ ප්‍රඥාවක් තිබ්බා. ඒකනේ අය අර ප්‍රශ්නවලට උත්තර දෙනකොට නමුත් අනික් අය කලබල වුණානේ. නමුත් ඇය බොහෝම නුවණින් කල්පනා කරලානේ උත්තර දුන්නේ. එතකොට ඇය සෝවාන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට අනික් ලෝකීය මහජනයා අන්ධයි කියලා සඳහන් කළේ ප්‍රඥාව කියන ඇහැ තාම පහළ වෙලා නැහැ. මං කියන්නේ පින්නතුනි අපිට පහළ වෙලත් නැහැ. අපිත් මේ මහජනයා අතරම නින්නේ. අපිට ඒ ඇහැ පහළ වෙලත් නැහැ. ඉතින් අපිට ඒ ඇහැ පහළ වුණා නම් අපිත් වහාම කලකිරෙනවනේ. දැන් ඒ දැරියගේ තාත්තා විතරක් නෙමෙයිනේ දරුවා මැරුණ දුකට අච්චර අඬලා තියෙන්නේ. මේ ජීවිතයේ අද ළඟ ඉන්න තමන්ගේම අම්මා මැරුණ දුකට පෙර සංසාරේ මම අඬලා තියෙනවා සාගර ජලයට වඩා වැඩි. ඊතර මේ භවෙත් ඇය මැරුණහම මම අඬනවා. ඉතින් ඇය වෙනුවෙන්ම සාගරේ ජලයට වඩා වැඩියෙන් කඳුළු හල්ලා තියෙනවා නම් මම තාමත් ඇයත් එක්ක මේ ගමන යනවා. ඒ අම්මත් එක්ක තාමත් සංසාරේ ගමන යනවා. මේකේ නිමාව කවදදේ නිමාව කොතනදී අවසානේ? මට මේ ජීවිතේ ඉවරෙනට ආයෙත් ඒ අම්මම හම්බ වුණාද? නැහැනේ පින්නතුනි. ඊට පස්සේ මං අපායෙ ගිය වාර කොච්චරද? තිරිසන් වෙච්ච වාර කොච්චරද? ප්‍රේත ලෝකෙ හිටපු වාර කොච්චරද? සසර භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අද මෙහෙම ලස්සනට අපි සුදු වැඳගෙන ඇවිල්ලා බණ ඇහුවට පෙර සංසාරේ අපි මොන තරම් මැස්සෝ වෙලා ඉන්නේද? කෝඳුරුව වෙලා කොච්චර ඉන්නේද? කුණු ගොඩවල් වල වහලා කුණු කකා ජීවත් වෙච්ච සත්තු වෙලා හිටපු අර කොච්චර වෙන්නේද? මලකුණක් දැක්කහම මලකුණගේ දුගඳ දැනුණහම සමහර කෙනෙක් දවස් ගාණක් කෑම කන්නේත් නැහැ. සමහර කෙනෙක් කියනවා මගේ තාම ඔළුව කැක්කුමයි කියලා ඒ දුර්ගන්ධයට. නමුත් ඒ මලකුණ උඩ වහලා බොහොම රසට ඒක අනුභව කරන පණුව කොච්චර ඉන්නවද? එතට අපේ පින්නතට හිතෙන් නැද්ද මලකුණු කකා ජීවත් වෙච්ච පණුවෙක් වෙලා කී කාලයක් මේ සංසාරේ උපදින්න ඇද්ද කියලා. පින්නතුනි මම කියන්නේ කාපු එක දැන් ඉවරනේ. මලකුණු කාපු කාලේ දැන් ඉවරයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා, ඉස්සරහටත් ඒ මලකුණු කනවද කියලා. ආයෙත් පණුව වෙලා ඉපදෙනවද කියලා. ඉපදිච්ච එක ඉවරයි, ආයෙත් ඉපදෙන්න තියෙන අවස්ථාව නැති කරගත්තනම් අන්නේ පණුව වෙලා ඉහෙන්ද මැස්සෝ වෙලා කූඹි වෙලා ලේන්ඩි වෙලා උකුණෝ වෙලා මේ ආදී ඉතා කුඩා සත්තු වෙලා පවා මේ සංසාරේ ඉපදිලා විඳපු දුක්ඛන්දරාවල් නැති කරගන්න මේ සංසාර දීර්ඝ මාර්ගයේ හම්බ වෙච්ච මනාව නවාතනක් මනුස්ස ලෝකෙ කියලා කියන්නේ. ඒක නිකම්ම නිකං නවාතනක් නෙමෙයි, ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙච්ච විශ්ව ධාතුවේ අති ශ්‍රේෂ්ඨතම කාල පරිච්ඡේදයක් මේ කිවිල යන්නේ. සසර අසීමාන්තික ඔබ මම පින්කම් කළා, තවත් බුද්ධෝත්පාද කාලයක සම්මා දිට්ඨික මිනිහෙක් වෙලා උපදින්න. ඒ සියල්ල ප්‍රතිඵලයක් හැටියට බුද්ධෝත්පාද කාලයේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන මේ වාගේ වටිනා රටක අපි ඉපදෙන්න භාග්‍ය ලැබුවා. මං කියන්නේ සියල්ලම හම්බ වුණා, ඒකෙන් ප්‍රයෝජන ගන්න තාමත් ක්‍රියාත්මක වෙන්න බැරි වුණා. සකුණෝ ජාල මුත්තෝ, වැද්ද දාලා තියෙනවා දැලක්, කුරුල්ල වහලා ඉන්නවා, වැද්ද ඉහලින්ම දැල විසි කරනවා. අර මාළු අල්ලන්නත් එහෙම දැලක් විසි කරන්නේ. ඉතින් ඒ වගේ දැල උඩින් එනකොට බොහොම පොඩි පිරිසයි දැලෙන් පැනලා යන්නේ, අනික ඔක්කොම දැලට කොටු වෙනවා. වැද්ද දැල දානවා වගේ අපිව අල්ලන්න දැලක් දාලායි තියෙන්නේ. කවුද ඒක දාලා තියෙන්නේ? මායя දාලායි තියෙන්නේ. මොකද්ද මායяගේ දැල? පංචකාම කියන දැල. ජීවිතය අපි හිර වෙලා ඉන්නේ ඔතන නෙමේද? ඇහැ පිනවනෝ, කන පිනවනෝ, දිව පිනවනෝ, කය පිනවනෝ, නහය පිනවනෝ. විවේකීව ටිකක් හිතලා බැලුවොත් ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නේ මේ පස් දෙනාගේ වහල්කම් කරන එක. හොඳට හිතලා බලන්න. උදේ ඉඳලා රෑ වෙනකන් අවුවට වේලෙන්නේ, වැස්සට තෙමෙන්නේ, අනුන්ගේ තැන්වල වැඩ කරන්නේ, පිනදෙන රැකියාව කරනවා කියලා කීවත් ඒත් අපි රාජ්‍යයේ සේවකයනේ. අනුන්ගේ වැඩ කර කර මේ ජීවත් වෙන්නේ මොකටද? මේ ඉන්ද්‍රියෝ පස් දෙනා සනසන්න ඕන නිසා. ඉතින් ඒ පස් දෙනා සැනසුවා මිසක් මට සැනසීමක් තිබ්බද කියලා හිතලා බලන්න. කවදද කොතනද මට සැනසීමක් තියෙන්නේ? අඩුම තරමේ මේ දවසේ පැය 24න් මට මගේ සැනසීම වෙනුවෙන් වෙන්කරන්න පැයක් තිබුණද කියලා හිතලා බලන්න. අපිට පැය 24යි තියෙන දවසේ. ඒකෙන් නිදාගත්ත කාලේ අහකට. ඒක කාටවත් වැඩක් නැති කාලයක් නේ. ඔක බුදුදහමේ හඳුන්වන්නේ ජීවිතයේ වඳ භාවය කියලා. නින්ද කියලා කියන්නේ වඳ භාවය. කියන්නේ කොහාටත් වැඩක් නැහෙනේ. එළවට මෙළවට කොහෙටත් නැති ප්‍රයෝජනයක් නැති කාලයක් නින්ද. අපි කියමු දවසකට පැය 6ක් නිදාගත්ත කියලා. තව පැය 18ක් තියෙනවා. මේ 18න් පැය 8ක් රස්සාවට යනවා. ඉතුරු කාලයට මොකද වෙන්නේ? පැය 10ක් තියෙනවා. ඔය පැය 10ත් අරයාගේ වැඩවලට, මෙයාගේ වැඩවලට, එව්වට මෙව්වට වැය වුණා මිස නිකන් හිතලා බලන්නකො මට කොහෙද වැඩක් ඇති පැයක් තිබ්බේ කියලා. අපි මිනිස්සු කරන්නේ ඔය කොයි පැත්තටවත් නැතුව ආයි විවේකයක් තියෙනවා නම් දවල්ටත් නිදාගන්න එක. එතකොට ආයෙත් මගේ කාලේ ආයෙත් මට නෑ. පැය භාගයක්වත් දවසට බුදුන් වැඳන, පැයක්වත් හරියට බණක් ඇහුවන ඕන් ඔය පැය එකමාර මට තියෙනවා. නමුත් හිතන්නකෝ බණ අහන්න ගෙදර වාඩි වෙච්චහම කීපාරක් කී දෙනෙක් අඬ ගහනවද කියලා? කී දෙනෙකුගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේද කියලා? එන කී දෙනෙකුට මූණ දෙන්න ඕනේද කියලා? ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට බණක් අහන්න ලැබිලා තියෙනවා දෙක දවසකවත්. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටි විද්ධා. මේ ආකාර පහෙන් බණ අහන්න කියලා තමයි සෝතානුදත සූත්‍රය දේශනා කළේ. ඔය ආකාර පහෙන් බණ ඇහුවොත් තමයි සංසාරේ පින් අවදි වෙන්න පටන් ගන්න. ආන් එහෙම බණ අහන අතරතුර සෝවාන් වෙච්ච අය ඕන තරම් පින්නතුයි. දැන් අද ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට. ඉස්සර නම් එක බණක් අහලා ඉවර වෙනකොට දහස් ගණන් සෝවාන් වෙනවා. අද බණක් අහලා ඉවර වෙනට එක්කෙනෙක්වත් සෝවාන් වෙන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රශ්නයක් තියෙනවා, අද ධර්මය වැරදිද? එහෙම නැත්නම් ධර්මයේ අඩුපාඩු තියෙනවද? එහෙම නැත්නම් සෝවාන් වෙන්න නම් සෝවාන් වහන්සේලා ගිම්ම බණ අහන්න ඕනේ නැද්ද? ඔය වාගේ තර්ක විතර්ක ගොඩක් සමාජයේ තියෙනවා. ඒකක්වත් නෙමේ හේතුව, අපි බණ අහන්නේ නැති එකයි හේතුව. බණ අහන්න ඕන ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අන්න එහෙම බණ අහනකොට ඒක පින්නතරී ඉතාම පැහැදිලි භාවනාවක්. සුතා, දතා, වචසා, පරිචිතා. වචසා පරිචිතා කියලා කියන්නේ වචනයක් වචනයක් ගාන අහන්න ඕනේ. හරියට බණ අහනවා නම් ඒ දේශනාව ඇතුළේ තිබිච්ච සියලුම වචන මට ඇහෙන්න ඕනේ. දන්වැලක පුරුක් එකතු වෙනවා වගේ මේ වචනේ කන වැකිලා ඉවරෙනකොට ඊළඟ වචනේ කන වැකෙන්න ඕනේ. ඒත් අපි අද බණ අහන්න ඉඳ ගත්තාම විනාඩියක් දෙකක් බණ ඇහුවාම විනාඩි 10ක් විතර මේ හිත කොහෙද ගිහිල්ලා? ආපහු ඒ හිත බණ අහන්න එන තැනට එනකොට ධර්ම දේශනාවේ සෑහෙන වෙලාවක් ඉවර වෙලා. ඊට පස්සේ ටිකක් ඉඳලා ආයෙත් කොහෙද යනවා? ආයෙත් එනකොට ඉතුරු කොටසක් ඉවර වෙලා. ඉතින් මං 4-5 පාරක් බණ අහන්න හිතේ එහෙම ගිහිල්ලා එනකොට දේශනාව ඉවර වෙලා. එනකොට අපි හිතාගෙන ඉන්නේ අපි බණ ඇහුවා කියලා. අපිට කිසි ප්‍රයෝජනයක් වෙලා නැහැ. පුරුදු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට බණ අහන්න වෙනම පුහුණු වෙන්න ඕනේ පින්නතනි. නිකන් වාඩි වෙලා බණ අහනවා කියලා හිතාගෙන හිටියට හිත අපි ළඟ නැහෙනේ. අන් ඒක නිසා මනාව ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සංසාරේ දුතාංග දරලා තියන අය, ඒ වගේ සුවිශේෂී පින්කම් කරලා තියන අය මේ දේශනාව ශ්‍රවණය වෙන අතරතුර මාර්ගඵල ලබනවා. බණක් අහලා ඉවර වෙනකොට දාස් ගණන් මාර්ගඵල එදා ලැබුවට ඒ නිකම්ම නිකං බණ අහගෙන ඉඳලා මගඵල ලබලා නෙමෙයි තියෙන්නේ. ධර්ම දේශනාව අතරතුර මාර්ගඵල ලබන අය අතර පෙරටම ඉන්නේ පෙර සංසාරි දුතාංග දරපු අය. ඉතින් එතකොට සසර දුතාංග දරපු අය නම් ඒ ධර්ම ශ්‍රවණය කරන අතරතුර සෝවාන් වුණේ හැමෝම දුතාංග දරලා නෙමෙයි, විශේෂ විශේෂ පින්කම් කරලා. ඉතින් දුතාංග ධාරීන් ඒ අතර ප්‍රධානයි කියලා කියන්නේ. ඉතින් එතකොට සසර එහෙමනම් ඒ සෝවාන් වුණේ මගේ ජීවිතයේ දුතාංගයක් දරන්න බම කල්පනා කරපු දවසක් තිබුණද? අපව තමන්ගෙන් අහලා බැලුවෝ. එහෙනම් මේ ජීවිතෙන් අපිට ඒවට කාලයක් තිබෙන්නේ නැහැනේ. ඒකනේ අපි බණක් අහන්න යන් කියලා කීවත් කියන්නේ පුළුවන් වුණොත් එන්නම් කියලානේ. එහෙම නැත්තම් එන්න බලන්නම් කියලානේ. ඒ කියන්නේ අපිට හරියට වැඩ. මේ වැඩ සංසාරයෙන් එතර යන වැඩද? පංචකාමී තුල වැඩ. ඒ කියන්නේ මායාවේ දැල ඇතුලේ වැඩ. ඉතින් මේ දැලේ එතන එක තමයි මේ කරන්නේ. ඉවරයක් නැති වැඩ. ඉතින් මේකේ පැටලිලා දැන් ලෙහෙන්න පුළුවන්ද? ආන් එහෙනම් ටික දෙනයි මේ ලෝකෙ විශේෂයෙන් දකින්නේ. ඒකයි සඳහන් කළේ අන්ධ භූතෝ අයං ලෝකේ තනු කෙත්ත විපස්සති. විශේෂයෙන් ලෝකයේ විශේෂා දකින්නේ ඊටාම ස්වල්ප දෙනයි, සංසාරයෙන් එතර වෙන්නේ පොඩි පොඩි පිරිසයි. සකුණෝ ජාල මුත්තෝ, වැද්ද කුරුල්ලු අල්ලන්න දැල දැම්මා වගේ මාරයා පංචකාමයේ නැමති දැලෙලලා ඉතින් පංචකාම ලෝකේ හරියට නිකන් මල් ගස් පහක් වගේ මේ ඉන්ද්‍රියන් 5 පිනවන දේවල්. ඇහැ පිනවන මල්, කන පිනවන මල්, දිව පිනවන මල් ගස් වගේ මේවා. ඉතින් මේ වගේ මල් නෙලන්න ගියහම සැලැස්මක් නැති මල් වෙලෙන්ද මල්වත් ඇතරමක් වෙනවා. ඒ මෙතන බලනකොට ඊට වඩා ලස්සනයි අතන, එතන බලනකොට ඊට වඩා ලස්සනයි ඊළඟ තැන. නිකන් බලන්නකො ඇඳුම් තෝරන්න ගියහම එහෙම වුණේ නැද්ද කියලා. තවත් එදිනෙදා ඕන දේවල් තෝරන්න ගියහම එහෙම වෙනවනේ. මේ අල්මාරියට වඩා අර අල්මාරිය වලස්සනයි වගේ, එතෙන්ට වඩා අතන එල්ලලා තියෙන වලස්සනයි වගේ. ඉතින් ඔව්වා වටේට කැරකි 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 තෝරලා අඳලා බලලා කර කර ඉන්නකොට දන්නේම නෑ දවස ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි අපි ජීවිතේ මේ පංචකාමයේ අතර ගෙවිලා යනවා අපිට හොරෙන්. ඒක නිසා මේ ලෝකේ ජීවත් වෙනකොට අනුන් වෙනුවෙන් එදිනෙදා ආහාර පාන සපයා ගැනීම වෙනුවෙන් යුතුයකම් දහම් වෙනුවෙන් මේ පැය 24න් කාලයක් යොමු කරලා අනිවාර්යෙන් තමන් වෙනුවෙන් කාලයක් වෙන් කරන්න ඕනේ. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතේ බුදුන් වඳින්නවත් වෙලාවක් නැහැ. සමහර කෙනෙක් සියලුම වැඩ ඉවර කරලා වෙලාවක් තිබ්බොත් විතරක් වඳිනවා. ඒ කියන්නේ අනික ඔක්කොටම වෙලාවක් තියෙනවා. බුද්ධ වන්දනාව මේ ජීවිතේ කරන්න තියෙන ලොකුම පින්කම් වලින් එකක්. නමුත් අපි ඒක කරන්නේ වෙලාවක් තිබ්බොත් විතරයි. ඉතින් එතනින් එහාට අපි නිවනට තව කොච්චර ඈතින්ද ඉන්නේ කියන කල්පනාව ගැන අපිට හිතන්න දෙයක් නැති තරම් පින්නට. අංගෙින්ද දැන් මේ ලැබිච්ච වාසනාවන්ත ජීවිතෙත් දැන් හුඟක් කාලයක් ගෙවිලා ගිහින් තව ගෙවෙන්න තියෙන ටිකයි. ඒ කියන්නේ හුඟක් ජීවිතවල ජීවත් වුණාට වඩා දැන් ජීවත් වෙන්න තියෙන පොඩි කාලයයි. ඒ කියන්නේ ඒ අයට වඩා අපි නැති වෙන්න පුළුවන් ඊට කලින්. නමුත් සාමාන්‍ය අපි කතා කරන විදිහට බැලුවහම එන වහාම දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඕනේ. සමහරලාට යුතුයකම් කළා කාලයක් තිස්සේ. දැන් ඒ යුතුයකම් සමහරුන්ගේ ඉවරයි. දූ දරුව වෙනුවෙන් කළ යුතු දේවල් ආදී සියල්ල ඉවරයි. ඉතින් එතනින් එහාවත් Taman දිහා බලන්න හිතන්නේ නැහනේ. ඒකයි මේ කියන්නේ විශේෂයෙන් ලෝකේ දිහා බලන අය හරි අඩුයි කියලා. පින්නතේ කාට මොනවා කළත් මගේ ආත්මෙට මං වග කියන්න ඕනේ. එහෙනම් Tamanගේ වගකීම පැහැර හරින්න නැතුව Taman වෙනුවෙන් කළ යුතු කාර්ය කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.